வரப்பிரசாத பஸ்னேகாரு சிவனேந்தூரே சந்திரகாந்தன்.
சவுக்கி தலைமை தலைவர் அவர்களே, நேற்று மட்டக்களப்பு பாராளுமன்ற உறுப்பினர் நான் இல்லாத நேரத்திலே கௌரவ சாணக்கிய ராகுல ராஜபுத்திரன் அவர்கள் என்னுடைய பெயரையும் தமிழ் மக்கள் விடுதலை கட்சியினுடைய பெயரையும் பயன்படுத்தி ஒரு கருத்தை சொல்லியிருக்கிறார். அந்த கருத்து இன்று ஊடகங்களை பிரதானமாக நடத்தி பிடித்திருக்கிறது. உண்மையிலேயே இந்த கௌரவ பாராளுமன்ற உறுப்பினருடைய முதிர்ச்சியற்ற தன்மையை காட்டுகிறது. எமது மாவட்டத்திலே ஒரு பிரபலமான பாடசாலையில் இடம்பெற்ற ஒரு சம்பவத்தை கொண்டு வந்து பாராளுமன்றத்திலே பேசி தனக்கு அரசியல் லாபம் தேட முனைவதை கேட்டு நாங்கள் கவலை அடைகிறோம். அதுபோன்று கௌரவ அமைச்சர் சுஷில் பிரேமச்சந்திரா அவர்களே, இது ஒரு பாடசாலையில் இடம்பெற்றிருக்கிற சம்பவத்தை எப்படி நேரடியாக பாராளுமன்றத்தில் உணர்ந்து பேசுகிறார்கள், அதுக்கான அறிக்கையில் இடப்பட்டதா என்பதை நீங்கள் ஆராய வேண்டும். அதில் முக்கியமாக தலைமை தாங்கிய தலைவர் அவர்களே, தொடர்ந்தும் இந்த பாராளுமன்ற உறுப்பினர் எங்களுடைய சம்பிரதாயங்கள் எல்லாம் மீறுகிற அடிப்படையிலும் குரோதத்தை ஏற்படுத்துகிற வகையிலுமே தொடர்ந்தும் அவருடைய கருத்துக்களையும் பாராளுமன்றத்தை வழிநடத்தி வருகிறார். இது ஒரு மிகப்பெரிய வருந்தக்கூடிய விடயமாக நான் பார்க்கிறேன். முக்கியமாக இந்த சம்பவத்திலே எம்ஐயும் இழுத்து எங்களுடைய கட்சியை இழுத்து ஒரு பெரிய பிரச்சனை போல காட்டுகிறார். உங்களுக்கு தெரியும், மட்டல் மாவட்டத்தில் நான் 67,000 வாக்குகளை பெற்றேன். 67,000 வாக்குகளை பெறுகிற பொழுது அதிலே வைத்தியர்கள் இருப்பார்கள், கல்வியாளர்கள் இருப்பார்கள், பாடசாலை ஆசிரியர் இருப்பார்கள். அந்த அடிப்படையிலே சம்பவம் இடம்பெறுகிற பொழுது முழுக்க முழுக்க எங்கள் தலையிலே சுமத்துவது போல விடயங்களை ஏற்படுத்துவதற்கு மீண்டும் நான் கவலை தெரிவித்துக் கொள்வதோடு இதிலே சம்பந்தப்பட்ட சரவண பவன் என்கிற ஊடகவியலாளரும் மிக கடுமையான கவனம் செலுத்த வேண்டும். நீங்கள் யாழ்ப்பாணத்திலிருந்து வாழ முடியாமல் மட்டக்களப்பு வந்து வாழ விதிட்டு நாங்கள் மகிழ்ச்சி அடைகிறோம். நீங்கள் இங்கு தொழில் செய்து கொள்ளுங்கள். உங்களுக்கு தேவையான போல ஊடகங்களை பயன்படுத்தி கொண்டு நீங்களும் தமிழர் கட்சியினுடைய வீழ்ச்சியை வளர்த்தெடுப்பதற்கு பாடுபட வேண்டாம். அல்லது இங்கே ஒரு பயங்கரமான பூதாகரமான விஷயமாக இதை காட்டி நீங்கள் வெளிநாடுகளுக்கு தஞ்சமடைவதற்கான சந்தர்ப்பங்களை உருவாக்கி மீண்டும் மீண்டும் நாட்டிலே ஒரு அச்சுறுத்தல் இருப்பது போல ஒரு விடயங்களை சோடித்து விட வேண்டாம் என்று இந்த இடத்தில் கூறிக்கொள்ள உரிமை. ஆகையால் கௌரவ சபையோடு நான் வேண்டிக் கொள்வது என்னவென்றால், சிறப்புரிமைங்கிற போர்வையிலே மறைந்து கொண்டு சாதாரண பாடசாலை நிர்வாகங்களுக்கும் அரசு நிர்வாகங்களுக்கும் அச்சுறுத்தல் விடுகிற வகையிலையும் போலீஸ் திணைக்களத்தை வற்புறுத்த வகையிலுமே விடயங்களை கையாளாமல் சாதாரணமாக இலங்கையில் அமலாக இருக்கிற சட்ட விதிமுறைகளுக்கு அமைவாக நீதிமன்ற நம்பிக்கையோடு கௌரவ பாராளுமன்ற உறுப்பினர்கள் நடந்து கொள்ள வேண்டும் என்பதை கேட்டுக்கொள்கிறேன்.
பவன்சிதி கருவமித்துமா, பிரதான வட்டகத்து ஆரம்பி பணக்கெட்டும் பத்தா யோஜனா
கரு நியூஜி கதாநாயகத்துமணி மகாஜன ஆரக்ஷக அமாத்மாவின் மார்க்கத்த கிரமல சுரட்சிதபாவே பிலிமது சான்சோதன திதாசுசேத்திர அங்க நம்மதார்ன மார்க்கத்த கிரமல சுரட்சிதபாவே பிலிமது பணத்த சான்சோதன பணக்கெட்டும் பத்தி எதிர்பார்த்துக்கணும்.
2024 அங்க நமேதாரண மார்க்ககத கிரமவில சுரக்ஷித பாவே பிலிபந்த பணத்தை சன்சோதனே கிரீம சந்தஹா ஊ பணத் கேட்டும் பதுக்கி.
தேவனி வர கீவும் கவதா, தேவனி வர கீவும் கவதா
எட்டதி
அங்க தேக சபாநாயகத்துமா,
பார்லிமென்ட் வடகட்டித்து நியாயப்பற்றி பிரதான வடகட்டத்தில் அங்க துணுதாரண விஷய பிலிபந்த வட அது தின ரசி மீதி பார்லிமென்ட் ஸ்தாபர நியோக விஷயத்தை வித்தான நிதாசு யுத்திய
சபாவைக்கங்கது
ஆய்
பிரதான வடகட்டையுத்து அதி நியபத்திர விஷயான் கேட்க சாதி விமல்லமத்த காரணி
மம புதுமாகி கௌரவனிய அவதானியட்டு முகரணவா முகது அப்பி பிரித்தானிய பார்லிமெண்ட் சம்பிரதாயட்டு அணுவ பெபத்தின பார்லிமெண்ட் நிசா உபத்துமாகி විශේෂ අවධානය යොමු වූ අපේ රටේ ඇතැම් ප්‍රශ්න බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුවේ විශාල ලෙස සාකච්ඡාවට භාජනය වෙන නිසාත් මම හිතන්නේ ගරු සභානායකතුමත් මේ කාරණේ පිළිගන්නවා ඇති. පසුගිය දිනවල අත් වශයෙන්ම ජූලි 29 වෙනිදා එංගලන්තයේ උතුරු ප්‍රදේශයේ සවුත්පෝර්ට් නගරයේ නැටුම්පත්තියකදී පිය ඇනුමකින් දියණියන් දෙදෙනෙක් කොහිට වැඩි දෙනෙක් මරා දැමීමකට ලක් වෙනවා, තුවාල ගැනීමකට ලක් වෙනවා. ඔහු රුවන්ඩාවේ දෙමාපියන්ට දාව වේල්සේ උපන් උප්පත්තිය ලැබුවාන්. මේ තරුණයා මුස්ලිම් ජාතිකයෙක් බවත්, ඔහු 2023 රුවන්ඩාවේ සිට පැමිණි සංක්‍රමණිකයෙක් බවත් දක්ෂිණාංශික දේශපාලන කොටස් සමාජ මාධ්‍ය හරහා සාවද්‍ය පූතක් නිර්මාණය කර තිබෙනවා. උන්නාර සර්වසාධාරණ සර්ව ආගමික සර්ව ජාතික ශ්‍රේෂ්ඨ බටහිර ජාතිකය ඇතුළේ අපිට ගොඩක් වෙලාවට මේ ආගමික ගැටුම් නැතුව ජාතිකත්ව ප්‍රශ්න නැතුව සහජීවනයෙන් සමගින් ජීවත් වීමේ පාඩම් උගන්වන මේ සමාජය ඇතුලේ ඊට පස්සේ විශාල කැළලිකාරී තත්ත්වයක් ඇති වෙනවා ගරු සභානායකතුමනි. සවුත් පෝල් වල මුස්ලිම් පල්ලියක් අසල ප්‍රචණ්ඩත්වය ආරම්භ වෙනවා. කැරලිකරුවන් පල්ලියකට සහ පොලිස් නිලධාරීන්ට පහර දෙනවා. ඊළඟට වෑන් රථයක් ගිනි තබනවා. නිලධාරීන් 27 දෙනෙකු රෝහල්ගත කරන්න සිද්ධ වෙනවා. ඊළඟට සවුත් පෝර්ට් නගරෙත් ආරම්භ වූ ප්‍රචණ්ඩත්වය ඉක්මනින් එංගලන්තයේ පුරා නගර 12ක පමණ පැතිරෙනවා. ඒ අතර ලන්ඩන්, මැන්චෙස්ටර්, හාර්ට්ලෆුල් සහ ඇල්ඩර්ෂොට් යන නගරවල කැරලි කණ්ඩායම් පොලිසියට පහර දෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ලිවර්පූල්, බ්ලැක්පූල්, හුල්, ස්ටොක් ඔන් බ්‍රෙන්ට්, ලීඩ්ස්, නොටන්හෑම් සහ බ්‍රිස්ටල් සහ උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් සෙනසුරාදා ගැටුම ආරම්භ වී තිබෙනවා. ඉරිදා වන විට තත්ත්වය තවත් දරුණු වෙනවා. පසුගියදා වෙන විට කැරලිකරුවන් දකුණු යෝක්ෂයර්, රොදර්හෑම් සහ ස්ටැෆර්ඩ්ෂයර්හි සරණාගතීන් නවතැන්ගත් මේ සරණාගතීන් කියන්නේ බොහෝ වෙලාවට එක්සත් ජනපදයේ බටහිර ලෝකයේම මුල් වෙලා ඇති කරපු යුද්ධ විසින් සරණාගතීන් බවට පත් වෙලා ආපු මිනිසු, ඒ සරණාගතීන් නවතැන්ගත් හෝටලයකට ගිනි තබන්න උත්සාහ කරලා තිබෙනවා. දැන් මේ සතිය වෙන විට ප්ලිමත් සහ ඩාලි ඩිල්ටන් ඇතුළු තවත් නගර සහ කුඩා නගර වෙත ප්‍රචණ්ඩත්වය වර්ධනය වෙලා තියෙනවා. අන්ත දක්ෂිණාංශික කණ්ඩායමක් වන ඉංග්‍රීසි ආරක්ෂක ලීගය EPL හි ආධාරකරුවන් මෙම ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ වී ඇති බවට විශ්වාස කරන බව පොලිසිය සැකපල කරනවා. මං හිතනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මීට වසර 13කට පෙර 2011දීත් එංගලන්තයේදී මේ හා සමාන වාර්ගික ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදු වෙලා තිබෙනවා. අන්තවාදයේ වර්ගවාදයේ ලෝකයේ මොන රටක මොනයම් අයුරින් පටන් ගත්තත් ඒ පිළිකුල් සහගතයි. ඒ එංගලන්තය වුණත් වෙනත් රටක වුණත් මම හිතන්නේ ඒ පිළිකුල් සහගතයි. මම හිතනවා අපේ රටේ මම ඒ වචනේ පාර්ලිමේන්තු ශබ්දකෝෂයට නොගැලපෙනව නම් ඉවත් කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා හිටනවා. අපේ රටේ වාසියක් පිට වුණත් නහය වහ ගන්න එංගලන්තයේ සුදු මහත්වරුන්ට මේ ක්‍රියාකලාපයේ ගැන මීට වඩා බැරෑරුම් ලෙස කල්පනා කරලා හිතලා මේ ගැටුම්කාරී තත්ත්වය ප්‍රචණ්ඩ තත්ත්වය වහම පාලනය කරලා වාර්ගික ගැටුම් වලින් තොරව ඒ සමාජය පාලනය කරන්න අවශ්‍ය පියවර ගන්න කියන ඉල්ලීම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුගමනය කරන රටක මන්ත්‍රීවරයෙක් හැටියට, මහජන නියෝජිතයෙක් හැටියට මම මේ අවස්ථාවේ තාම ඕනෑකමින් ඉල්ලා හිටිනවා. ගරු සභානායකතුමාගේ අදහස් දැනගන්නත් කැමැති. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වෙස්ට්මිනිස්ටර් ආකෘතියේ පාර්ලිමේන්තුව තමයි අපි තාම පවත්වාගෙන යන්නේ. ස්ථාවර නියෝගයට යමක් නිශ්චිතව සඳහන් නැත්නම් එතෙන්දිත් අපි අනුගමනය කරන්නේ බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ එවැනි කටයුතු. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ එහි සිදුවන හැම දෙයකටම අපි එහෙ කිය යුතුයි නැත්නම් විරුද්ධ යුතුයි කියලා. නමුත් අපිට ගැළපෙන ඒවා අපිට ලබා ගැනීමේ පූර්ණ නිදහස ව්‍යවස්ථාවෙන් සහ මේ පාර්ලිමේන්තුවේ තියෙනවා. ඒක නිසා අපේ ඕනෑම මන්ත්‍රීවරයෙක් හැට මහජන නියුතෙක්ට තමන්ගේ අදහස් පළ කිරීමේ නිදහස තියෙනවා.
බොහොම ස්තුතියි. අද දින න්‍යාය ප්‍රධාන වැඩකටයුතු ආරම්භ පනත් කැටුම්පත් ආ යෝජනා දරු යදාමිනි ගුණවර්ධන මැතිතුමා ඉදිරිපත් කරන්න. යදාමිනි ගුණවර්ධන මැතිතුමා.
ගෞරව නියෝජ කතානායකතුමනි, මා මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්න කැමති කෝදාගොඩ ගුණරත්න නාහිමි පදනම සංස්ථාගත කිරීමේ පනත් කැටුම්පත්
යෝජනා විස්තර කරන්න. හොඳයි, බොහොම ස්තුතියි.
ප්‍රධාන යෝජනා මා විස්තර කරන්න.
හොඳයි. ප්‍රධාන වැඩ කටයුතු අද දින නියාපත්‍රයේ විෂයාංක 1 සාධක සභානායකතුමනි.
තනකතුමනි, යෝජනා ප්‍රධාන වෛද්‍ය සංශෝධන පනත් කැටුම්පත් ඉදිරිපත් කරනවා. එතකම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ වෛද්‍ය සංශෝධන පනත් කැටුම්පත මගින් ශ්‍රී ලංකාවේ වෛද්‍ය ආඥා පනත සංශෝධනය කරලා ප්‍රධාන කරුණු දෙකක් පිළිබඳ අවධානය යොමු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එහිදී ප්‍රථමයෙන්ම විදේශයන්හි වෛද්‍ය උපාධිය සහ පශ්චාත් උපාධියද ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ට ශ්‍රී ලංකාවේ තාවකාලික ලියාපදිංචි ලබා දීමේදී ගැටලු සහගත තත්ත්වයන් මතුවලා තිබෙන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට
ගරුමත්ම පනත් කැටුපත 1 සහ 2 ඉදිරිපත් කරා නම් ඉස්සෙල්ලා
ගරු
ඉදිරිපත් 1 සහ 2
පනත් කැටුපත 1 සහ 2 ඉදිරිපත් කරනවා.
හා හොඳයි, හරි. විවාදය ආරම්භ කරන්න.
එතකොට මේ ලියාපදිංචි පිළිබඳව තාවකාලික ලියාපදිංචි ලබා දීම පිළිබඳව ගැටලු සහගත තත්වයක් මතුවලා තිබුණා. ඊට පෙර වෛද්‍ය සභාවට ඒක නියමානුකූල කරන්න තමයි මේ කැබිනට් තීන්දුවක් අරගෙන නීතිපතිතුමාගේ නිෂ්කාශනය සමග මේ කටයුතු ඉදිරිපත් කරලා තිබෙන්නේ. මේ යටතේදී විදේශයන්හි වෛද්‍ය උපාධිය සහ පශ්චාත් උපාධිය ලද ශ්‍රී ලාංකේය වෛද්‍යවරුන්ට වසරක කාලයක් සඳහා තාවකාලික ලියාපදිංචි ලබා දීමට කටයුතු කරනවා. ඉන්පසු ඔවුන්ට ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රය තුළ ස්ථාවර ලියාපදිංචි ලබා දීමේ හැකියාව ලබා දීලා තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව පසුගිය වසර දෙකක කාලය තුළ ඇතිවෙච්ච ආර්ථික අර්බුදය සහ කොවිඩ් පසු වලින් පසු ඇතිවෙච්ච තත්ත්වයන් එක්ක සමහරක් විට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් රටහැර ගියා. එහිදී සාමාන්‍ය වෛද්‍යවරුන්ටත් වඩා විශාලම ගැටලු මතුවලා තියෙන විශේෂඥ වෛද්‍යවරුන් පිළිබඳව විශේෂ අංශවල විශේෂයෙන්ම ශල්‍ය වෛද්‍යංශයේ, ළමා රෝග වෛද්‍යංශයේ, මානසික වෛද්‍යංශයේ ඇතුළු අංශ කිහිපයකම ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිගයක් තිබෙනවා. ඉතින් ඒකෙදී ප්‍රථමයෙන්ම ඒ සම්බන්ධයෙන් අපි පෝස්ට්ග්‍රැජුවට් ඉන්ස්ටිටියුට් ඔෆ් මෙඩිසින් එහෙම නැත්නම් වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයට දැනුම් දීලා තිබෙනවා. මේ අංශයෙන් වෛද්‍යවරුන් වැඩිපුර පුහුණු කරන්න කියන කාරණය සහ දෙවනුව අපිට තවත් අවකාශයක් සලසා ගන්න පුළුවන් වෙනවා මේ පනත හරහා, මේ සංශෝධනය හරහා විදේශ රටවල උපාධිය ලැබලා, විදේශ රටවල පශ්චාත් උපාධි සුදුසුකම් ලැබලා ශ්‍රී ලංකාවට අවිල්ලා වැඩ කරන්න කැමති වෛද්‍යවරුන් පිරිසක් ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ නිසා අපි එයට අවස්ථාව සලසා දෙන්න මේ අවස්ථාවක් කරගන්නවා. මෙහිදී අපි විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍යයි මේ වතාවෙදී දැන් වර්තමාන තිබෙන තත්ත්වයට නැවත වතාවක් පහුගිය දවස්වල පසුගිය වසරේ එකමාර කාලය තුළත ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරු රට හැර ගියාට ඔවුන් පිටරට ගිහිල්ලා සමහරක් අයට නැවත එම රටවල තියෙන තත්ත්වයට වඩා සමහරක් අයට ලංකා තත්ත්වය හොඳයි කියලා හිතලා නැවත ඔවුන් ලංකාවට එන තත්ත්වකුත් දැන් තියෙනවා. ඉතින් පසුගිය මාස දෙකක කාලය තුළදී අපි දැක්කා එහෙම ලංකාවේ නිමාඩු දීර්ඝ කාල නිමාඩු අරගෙන ගියපු වෛද්‍යවරු රට හැර යන්න අදහස් කරපු වෛද්‍යවරු නැවත ශ්‍රී ලංකාවට ඇවිල්ලා නැවත ශ්‍රී ලංකාවේ සේවය කරන්න අවශ්‍ය ඒ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න උත්සාහ කරනවා. ඒක හොඳ තත්ත්වයක්. අපි ඔවුන් සාදරයෙන් පිළිගන්නවා. පෙන්න කියලා ආරාධනය කරනවා නැවත ශ්‍රී ලංකාවට විශේෂම විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිගයක් තිබෙනවා. ඉතින් ඒක අපි පරිපූර්ණ කරගන්න අවශ්‍යයි. දෙවෙනි සංශෝධනය මගින් අපි බලාපොරොත්තු වෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විදේශ ලංකාවේ විශාල සිසුන් පිරිසක් විදේශ වෛද්‍ය උපාධි හදාරන්න ලංකාවෙන් පිටව යනවා. දැන් වර්තමාන තත්ත්වයන් එක්ක ලංකාවේ 1300ක ආසන්න වෛද්‍යවරු පිරිසක් වාර්ෂිකව ලංකාවේ ලියාපදිංචි වෙලා සීමාවාසික පුහුණුවට සහ පශ්චාත් සීමාවාසික පුහුණුවට එකතු වෙනවා. ඔවුන් අතරින් 300ක් පමණ පිටරටවල විශ්වවිද්‍යාලවල අධ්‍යාපන ලබපු දූපුතුන්. ඉතින් ඔවුන්ට මෙතෙක් කාලයක් තිබුණ සාමාන්‍ය ක්‍රමවේදයට මෙවැනි විශ්වවිද්‍යාලයකට යාමේදී එම විශ්වවිද්‍යාලයේ උපාධිය අරගත්තට පස්සේ සමහරක් වෙලාවට ඒ උපාධිය ලංකාවේ ලියාපදිංචි වෙලා තියෙනවද සමහරක් වෙලාවට දන්නේ නැතුව වෛද්‍ය සභාව මගින් පිළිගන්න තිබෙනවද ඒ කරුණු හරියට වටහා ගන්න නැතුව ගිහිල්ලා සමහරක් වෙලාවට සුදුසුකම් නැති තත්ත්වෙන් ප්‍රමිතියෙන් පහළ මට්ටමේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපන ලබපු දරුවන් පිරිසක් අපිට හමු වෙලා තිබෙනවා. මෙහිදී මේ සංශෝධනය මගින් අපි ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙන්නේ එම සංශෝධනය හරහා ලෝකයේ තියෙන පිළිගත් ක්‍රමවේදයක් ඉන්ටර්නැෂනල් රෑන්කින්ග්ස් ලබා දීලා තිබෙනවා ශ්‍රී ලංකා ලෝකයේ වෛද්‍ය විද්‍යාලවලට. එෙහිදී මෙම සංශෝධනය හරහා රෑන්කින්ග්ස් වල ප්‍රථම 100 දක්වා තිබෙන වෛද්‍ය විද්‍යාල සියල්ලම ශ්‍රී ලංකාව පිළිගැනීමකට ලක් කරනවා. එතකොට ඕන කෙනෙකුට ඒ රෑන්කින්ග්ස් බලන්න පුළුවන්. ඒ රෑන්කින්ග්ස් බැලුවට පස්සේ ප්‍රථම 1000 අතර තියෙන විශ්වවිද්‍යාලයක වෛද්‍ය විද්‍යාලයක අධ්‍යාපන ලබන්න යනවනම් ගැටලුවක් මතුවෙන්නේ නැහැ. ඔවුන්ට අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවට තමුන්ගේ උපාධිය සම්පූර්ණ කරගෙන ඇවිල්ලා නැවත ශ්‍රී ලංකාවේ Act 16 කඩේම විභාගයේ සමත් වෙලා ශ්‍රී ලංකා වෛද්‍ය සේවය ඇතුළත් වෙලා වැඩ කරන්න පුළුවන්. වර්තමානයේ පවතින තත්ත්වය තමයි වෛද්‍ය සභාවට ඔවුන් විශ්වවිද්‍යාලය මගින් අදාළ විශ්වවිද්‍යාල මගින් ආයුධුම් පත්‍ර ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට සමහර පිළිගත් විශ්වවිද්‍යාල වෙන ආයුධුම් පත්‍ර ඉදිරිපත් කරන්න කැමැත්තකුත් නැහැ. අනිත් පැත්තෙන් සමහර විශ්වවිද්‍යාල එවැනි ආයුධුම් පත්‍ර ඉදිරිපත් කරත් ක්‍රමවේද ටිකක් දීර්ඝ කාලීන එකක් වෙනවා. මොකද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් අදාළ වෛද්‍ය විද්‍යාලවලට ගිහිල්ලා ඒ තත්ත්වය නිරීක්ෂණය කළා තමයි මෙහි පිළිගන්නවද නැද්ද කියන ප්‍රමිති සාතික ලබලා දෙන්නේ. මේ පනත හරහා ශ්‍රී ලංකාවේ ලෝකයේ ප්‍රථම විශ්වවිද්‍යාල 1000 වෛද්‍ය විද්‍යාල 1000 ශ්‍රී ලංකාව පිළිගැනීමකට ලක් වෙනවා. එතකොට ඒ විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා උපාධි සම්පූර්ණ කළා ලංකාවට යන දරුවන්ට Act 16 විභාගය හරහා ලංකාවේ වෛද්‍ය ක්‍රමයට ඇතුළත් වෙන්න පුළුවන්. ඉතින් ඒ සංශෝධන දෙක තමයි මේ හරහා ක්‍රියාත්මක වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව මේ වෛද්‍ය අංශය විතරක් නෙවෙයි අනිකුත් අංශ තත්ත්ව අංශයත් විශේෂ සැලකිල්ලක් අරගෙන ලෝකයේ හොඳ සෞඛ්‍ය පද්ධතියක් බවට පත් කරන්න අවශ්‍ය කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ලෝකයේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳ සැලකීමේදී ශ්‍රී ලංකාව දැනට ඉන්නේ ඇත්තටම ලෝකයේ රටවල් 180ක් අතරින් 47 වන ස්ථානයේ. අපිට සතුටට කරුණක් තමයි ලෝකේ ප්‍රථම රටවල් පහම තියෙන ආසියාවේ සිංගප්පූරුව, චීනය, හොංකොං, තායිවානය, දකුණු කොරියාව ඇතුළු ජපානය ඇතුළු රටවල් පහක් ලෝකේ සෞඛ්‍ය සේවා ඉදිරියෙන් සිටින රටවල්. අපේ රට ඉන්නේ 45-45 අතර එක විචලනය වෙනවා. හැබැයි ලෝකයේ තියෙන තත්ත්වයන් එක බලුවාට පස්සේ ලංකාවේ සෞඛ්‍ය සේවාව ඉතා හොඳ මට්ටමේ තියෙන විශිෂ්ට එකක්. ඒක නිසා තමයි ලෝක සෞඛ්‍ය සංගධානය සෑම විටම සඳහන් කරන්නේ අඩු පිරිවැයකින් වැඩි ඵල ප්‍රයෝජන ලෝකේ ජනතාවට ලබා දෙන රටක් රටේ ජනතාවට ලබා දෙන රටක් හැටියට ලෝක සෞඛ්‍ය සංගධානය සෑම විටම ශ්‍රී ලංකාව සඳහන් කරන්නේ ඒ නිසා. සහ 1948 වෙනි පස්සේ මේ රටේ පැවති සෑම රජයක්ම මොන ගැටලු තිබුණත් සෑම රජයක්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා වර්ධනය කරන්න අවශ්‍ය ප්‍රතිපාදන අඛණ්ඩව ලබා දීලා තිබෙනවා. මේ අවුරුද්දේදීත් ඉතිහාසයේ වැඩිම මුදල රුපියල් බිලියන 450ක් ලබා දීලා තිබෙනවා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමටත් යථාවත් කිරීම පිණිසත්. ඒක විශිෂ්ට එකක්. ඒ නිසා අපි විශ්වාස කරන ඉදිරි කාලෙදීත් මොන ආණ්ඩුවක් මේ ලෝකේ බලයට මේ රාජ්‍යයේ මේ රටේ බලයට පත් වුණත් ඒ தත්ත්ව වෙනසක් වෙන්නේ නැහැ. සෞඛ්‍ය සේවාව වෙනුවෙන් වියදම් කරන මුදල් ප්‍රමාණය අඛණ්ඩව වැඩි වෙනවා. සහ ඒ සමගම මේ රටේ අනෙකුත් සෞඛ්‍ය තත්ත්වයන්හි වර්ධනයක් ඇති වෙන බවට අපි සහතික වෙන්නට අවශ්‍ය මේ රටේ ජනතාවට. පහුගිය දිනවල පැවති තත්ත්වයන් එක්ක මේ රටේ සෞඛ්‍ය සේවා පිළිබඳ විවිධ ගැටලු මත වුණා. ඒ ගැටලු දැන් ක්‍රමානුකූලව निराකරණය වෙමින් පවතිනවා. ඒක निराකරණය කරන උදව් කිරීම පිළිබඳව අපි සමස්ත සෞඛ්‍ය සේවා 150,000ක් වෙච්ච ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවකින්ට අපේ ස්තුතිය පුද කරන්න කැමැති වෛද්‍යවරුන්, හෙදෙහෙදියන්, අතුරුසා පරිපූර්ණ වෛද්‍ය සේවාවේ අය, අනෙකුත් සහාය කාර්යමණ්ඩල ඇතුළු සෑම කෙනෙක්ම මේකට අපිට උදව් කරා. ඒ නිසා දැන් තත්ත්වය යහපත් වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම ඖෂධ තත්ත්වය පිළිබඳව සඳහන් කරන්න අවශ්‍යයි. ඖෂධ ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අත්‍යවශ්‍ය ඖෂධ 862ක් හඳුනාගෙන තිබෙනවා. මේ ඖෂධ 862න් ගිය අවුරුද්දේ අපිට 250ක් පමණ හිගතාවයක් තිබුණා. මේ වන විට ජාතික මට්ටමේ හිගතාවයේ හැටියට වාර්තා වෙන්නේ දැන් වන විට මේව 52ක පමණ ප්‍රමාණයක් තිබෙනවා හිග. හැබැයි මේකේ විශේෂත්වය තමයි මේ ඖෂධ 52 හිග වුණාට ඒව අපි ඕඩර් කරලා තියෙනවා. දැනට ලැබෙමින් පවතින සමහරක් ඒවා ඒ අත්‍යවශ්‍ය ඖෂධ 52 සඳහා ගන්න පුළුවන් වෙනත් ආදේශක ඖෂධ මේ රටේ තිබෙනවා. ඒ නිසා ජීවිත ආරක්ෂා ඖෂධ සියල්ලම තිබෙනවා. ඒ නිසා ක්‍රමානුකූල මේ අපේ තිබුණු අඩුපාඩුකම් මගහැරීගෙන යනවා. ඒ නිසා මම හිතන්නේ වර්තමාන වේද විට අපිට හොඳ විශ්වාසයෙන් සඳහන් කරන්න පුළුවන් ඉදිරි කාලය තුළදී මේ තත්ත්වය වඩාත් යහපත් වෙලා වඩාත් හොඳ තත්ත්වයට ඖෂධ තත්ත්වය පත් වෙයි කියලා. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍ය මේ වසර තුළදී අපේ ඩෙංගු රෝගී තත්ත්වයන් ඉතාම හොඳ මට්ටමට රෝගීන් අඩු වෙලා තිබෙනවා. අකන්නෝ මේ සම්බන්ධයෙන් කටයුතු අපේ රාජ්‍ය මන්ත්‍රී සීත ආරම්භකෝල මැතිණියත් සෞඛ්‍ය මන්ත්‍රී ලේකම්තුමා පාලිත මහීපාල මැතිතුමා වෛද්‍ය මහී පාලිත මහීපාල මැතිතුමාත් අකන්නෝ මේ සම්බන්ධයෙන් පසු විපරම් කරනවා. මේ වසරේ පසුගිය වසරවලට සාපේක්ෂව ඩෙංගු මරණ ඉතා අඩු වෙලා තිබෙනවා. ඒක ඉතාම හොඳ තත්ත්වයක්. මරණ 14ක්ම දැනට වාර්තා වෙන්නේ. සහ රෝගීන්ගේ ප්‍රමාණයත් ගොඩක් අඩු වෙලා තිබෙනවා. ඒකත් ඉතාම හොඳ තත්ත්වයක්. ඒ සම්බන්ධයෙන් අපි අකන්නෝ කටයුතු කරනවා කියන කාරණය අපි සඳහන් කරන්න අවශ්‍යයි. මේ පසුතලයත් එක්ක ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට අවශ්‍ය අපි කිව්වා වගේම අපිට අවශ්‍යයි අපේ රටත් බෙන්ච්මාක් කරන්න පුළුවන් නම් සිංගප්පූරුව, ජපානය, දකුණු කොරියාව වගේ රටවල් එක්ක අපේ රටේ සෞඛ්‍ය තත්ත්වය ඉදිරියට ගෙන යන්න අවශ්‍ය පසුතල අපි නිර්මාණය කරන්න අවශ්‍යයි. ඒ සම්බන්ධයෙන් අපි ගිය සතියේ ඇත්තරම කැබිනට් මණ්ඩලයට 50 කිටුම්පත් රාශියක් ඉදිරිපත් කළා. ඒ 50 කිටුම්පත් 9ක් මොනිට අපි ඉදිරිපත් කළා. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව වර්තමානයට ගැලපෙන ආකාරයට අනාගතවාදීව ප්‍රතිනිර්මාණය කරන්න අවශ්‍ය 50 මේස්නා ඉදිරිපත් කළා තිබෙනවා. ඒ හරහා අපි හොඳ ප්‍රතිසංස්කරණයක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලේ කරන්න බලාපොරොත්තු වෙනවා රටේ සෞඛ්‍ය සේවා වෙනුවෙන්. ඒ අතරින් කීපයක් පිළිබඳව ඔබතුමන් දැනුවත් කරන්න කැමතියි. එෙහිදී මාතෘ මරණ සහ උග්‍ර මාතෘ රෝගාබාධ පිළිබඳ ජාතික කාර්යාංශය අපි ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ මාතෘ මරණ ඉතාම හොඳ මට්ටමකට අඩු වෙමින් පැවතුණා පහුගිය දශක දෙක තුනක කාලය ඇතුළතදී. හැබැයි මේකේ ස්ථාවර මට්ටමක් තිබෙනවා. 2005න් පස්සේ අපේ මාතෘ මරණ ප්‍රමාණය තිබෙන්නේ 20-25 මට්ටමේ සජීව උපත් ලක්ෂයකට. මේක එතනින් එහාට අඩු වෙලා නැහැ. සමහර ලෝකේ දියුණු රටවල තම සඳහන් කරපු ජපානය, දකුණු කොරියාව වගේම ස්කැන්ඩිනේවියන් රටවල් වලත් මේ මට්ටම තිබෙන්නේ ගොඩක් වෙලාවට 10-15 මට්ටමේ සජීව උපත් ලක්ෂයකට. ඉතින් අපි මේ සම්බන්ධයෙන් පසුපරම් කරන්න අවශ්‍යයි. අපිට මේ මට්ටමෙන් පහළටයි මේ මාතෘ මරණ ප්‍රමාණය ගෙනියන්න බැරි වුණේ කියන එක පිළිබඳව අපි දැනුවත් වීමක් කරන්න අවශ්‍යයි. දැනුවත් වෙන්න අවශ්‍යයි. ඒ සම්බන්ධයෙන් මේ වන විට අපි කැබිනට් මණ්ඩලයේ විශේෂයෙන්ම මාතෘ මරණ පිළිබඳව සහ උග්‍ර මාතෘ රෝගාබාධ පිළිබඳව ජාතික කාර්යංශයක් පිටවන්න කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ සම්බන්ධයෙන් අපි ඉදිරියේදී අවශ්‍ය වඩාත් විධිමත් ක්‍රියාවලියක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි පේෂන්ට් සේෆ්ටි චාර්ට අපි ස්තුතිවන්ත වෙන්න අවශ්‍යයි. සෞඛ්‍ය අමාත්‍යාංශ අධීක්ෂණ කාර්ක සභාවට මයන්ත දිසානායක මැතිතුමන් ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ඔවුන් රෝගීන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රඥප්තියක් ඉදිරිපත් කළා. අපි එක නීතියක් බවට පරිවර්තනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හරහා විශේෂයෙන් ලෝකයේ ගොඩාක් රටවල මේ පේෂන්ට් සේෆ්ටි චාර්ට් එකක්, එහෙම නැත්නම් පේෂන්ට් සේෆ්ටි බිල්ලයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ හරහා රෝගීන්ගේ ආරක්ෂාව පිළිබඳ, රෝගීන්ගේ සුරක්ෂිතතාවයන් පිළිබඳව, රෝගීන්ගේ අයිතිවාසිකම් පිළිබඳව ගොඩාක් කටයුතු සිද්ධ වෙනවා. එහිදී විශේෂයෙන් අපි සඳහන් කරන්න අවශ්‍ය කාරණේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගොඩක් දේවල්දී ලංකාවේ වුණත් සමහරක් වෙලාවට රෝගීන් පිළිබඳව යම්කිසි යම් අතපසුවීම් සිදු වෙන්න පුළුවන් සෞඛ්‍ය අංශ පැත්තෙන් සහ රෝගීන්ට තියෙන අයිතිවාසිකම් ශෙන්ම දැන් ලෝකේ ගොඩක් රටවල බෙඩ් ඩෙඩ් ටිකට් එකේ ඉඳලා තොරතුරු සියල්ල රෝගීන්ට ලබා දෙනවා. ඒ රහස්‍ය භාවයක් අපි තියාගන්නේ නැහැ. ඒ තත්ත්වයට පරිවර්තනය කළ රෝගීන්ගේ තත්ත්වයන් පිළිබඳව දෙමව් රෝගීන්ගේ බාරකරුවන් දැනුවත් කරන්න වඩාත් විනිවිද පෙනෙන සුළු භාවයෙන් කටයුතු කරන අවශ්‍ය නීති සම්පාදනය කළා. රෝගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවෙච්ච සෞඛ්‍ය සේවයක් මේ රටේ නිර්මාණය කරන්න අවශ්‍ය පනත් කිතුම්පත් අපි ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවා. ඒකට අවශ්‍ය අපි තීන්දුව පේෂන්ට් සේෆ්ටි ඇන්ඩ් ඇක්‍රිඩිටේෂන් බ්‍යුරෝ ශ්‍රී ලංකාවේ රෝගීන්ගේ ආරක්ෂාව පිළිබඳව ප්‍රතිතන සුරක්ෂිත සහ ප්‍රතිතන කාර්යාංශය ඉදිරිපත් ස්ථාන ඒක ඇතිකරන්නත් අවශ්‍ය කටයුතු මේ වෙනුවට අපි සිදු කළා. ඒ කැබිනට් තීන්දුව අරගෙන තිබෙනවා. ඒ වගේම රෝග පාලනේ වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයක් Center for Disease Control කියන මධ්‍යස්ථානයේ ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතිකරන අපි කටයුතු කරනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය කාල සීමාව තුළදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ රෝග කීපයක්ම තුරන් කළ රටක් හැටියට හඳුනාගත්තා. ලාදුරු රෝගය, පොලියෝ රෝගය, සරම්ප රෝගය, රුබෙල්ලා රෝගය ඇතුළු මේ රෝග රැසක් අපේ රටෙන් තුරන් වෙලා තියෙන මැලේරියාව ඇතුළුව. ඒ නිසා ඉදිරි කාලය තුළදී මේ වැඩසටහන වඩාත් විධිමත්ව ශක්තිමත්ව පවත්වාගෙන යාම සඳහා Center for Disease Control රෝග පාලන මධ්‍යස්ථානයක් ඇති කළා. මේ කටයුතු වඩාත් පුළුල්ව වර්තමානයේ අපිට මුහුණ දෙන්න සිදු වෙලා තියෙන සමහර බෝවෙන් රෝග සහ විශේෂයෙන්ම ඉදිරියේදී විශාල අභියෝගයක් වෙන්න පුළුවන් non communicable disease, එහෙම නැත්නම් බෝ නොවන රෝග පිළිබඳව පාලනය ඇති කරන්න අවශ්‍ය පසුතලය සකස් කරන්න අපි කැබිනට් තීන්දුවක් අරගෙන ගිය සතියේ අපි අනුමත කරා Center for Disease Control කියන මධ්‍යස්ථානය සෞඛ්‍ය අමාත්‍යාංශය ඇති කරන්න. ඒ වගේම තමයි Global Health Diplomacy Bureau ලෝකයේ අනෙකුත් රටවල් සමග සහයෝගයෙන් කටයුතු කරමින් විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක World Health Assembly, CRO මේ අපේ කලාපේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත කාර්යාලය, ඒ වගේම ලෝකයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ UN Agencies කියන මධ්‍යස්ථාන සියල්ල සමග සම්බන්ධීකරණය කරමින් වඩාත් පැතුරුණු පුළුල් ජාලයක් ඔස්සේ අන්තර් සම්බන්ධතාවයන් වර්ධනය කරගෙන කටයුතු කරන්න අවශ්‍ය Global Health Diplomacy Bureau කියන අංශය ඇතුළත් කරලා ඒ කාර්යංශයක් වෙනම ඇති කළා. දැනට තිබෙන මට්ටමින් ඉහළට ගෙනහිල්ලා විශේෂඥතාවය සහිත පිරිසක් සමග මේ තත්ත්වයන් වැඩි දියුණු කරන්න අවශ්‍ය කාර්යංශයක් ඇති කරන අපි කටයුතු කරනවා කියන එකත් අපි සඳහන් කරනවා. ඒ වගේම තමයි ජාතික ඩිජිටල් සැලැස්ම National Digital Health Blueprint එක ඇති අපි දැනටමත් ඉදිරිපත් කරලා තිබෙනවා. මේක සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිළිගත්තු ප්‍රතිපත්තිමය තීන්දුවක් හැටියට වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න අවශ්‍ය අදාළ ජාතික ඩිජිටල් සැලැස්ම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය Health Information Bureau එකක් ඇති කරන්නත් අපි කටයුතු කරනවා. ඒ සම්බන්ධයෙන්ුත් පසුගිය සතියේ කැබිනට් තීන්දුවක් අරගෙන අපි අනුමත කරලා තිබෙනවා. ඒ නිසා මේ ප්‍රතිපත්තිමය තීන්දුව සියල්ල හරහා අපි බලාපොරොත්තු වෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය වඩාත් විධිමත්ව ශක්තිමත් ඉදිරියට අරගෙන යන්න අවශ්‍ය කටයුතු කරන එකයි. ඒ සම්බන්ධයෙන් සඳහන් කිරීමේදී ලංකාවේ සෞඛ්‍ය සේවාව ගොඩක් අය දන්නේ නැහැ නියෝජ්‍ය කතානායකතුමනි, 1948 අපි නිදහස ලැබනකොට මේ රටේ ජනතාවගේ ජීවත් වීමේ ආයු කාලය අවුරුදු 48යි කියලා ගොඩක් අය දන්නේ නැහැ. ඉතාම අඩු ජීවත් වීමේ ආයු කාලයක ඉඳලා ඒ කාලේ ලංකාවේ ජනගහනය මිලියන 6.4යි. ලංකාවේ සෞඛ්‍ය සේවාව ඉතාම ක්‍රමානුකූලව දියුණු වෙලා තිබෙනවා. අද වර්තමානයේදී අපේ ජීවත් වීමේ ආයු කාලය අවුරුදු 80 දක්වා වැඩි වෙලා තිබෙනවා. අපේ මාතෘ මරණ අඩු වෙලා තිබෙනවා, ලදරු මරණ අඩු වෙලා තිබෙනවා. රෝහල් අඳන් සංඛ්‍යාව පසුගිය දශක 7ක කාලය තිස්සේ ඇඳන් 18,000 ඉඳලා 90,000 දක්වා වැඩි වෙලා තිබෙනවා. 200ක් 300ක් වෙත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 24,000 දක්වා වැඩි වෙලා තිබෙනවා. 500ක් 600ක් වෙච්ච හෙදියන්ගේ සංඛ්‍යාව මේ රටේ අද 45,000 දක්වා වැඩි වෙලා තිබෙනවා. 150,000ක් සේවක පිරිසක් ලංකාවේ සෞඛ්‍ය සේවාවට දායකත්වය දක්වනවා. විශේෂත්වය වන්නේ ඐඩෙන්ටි හැදුනුම් පත්වත් බලන්නේ නැතුව, කිසිම රක්ෂණයක් නැතුව ඉතාම සරල පැරසිටමෝල් පෙත්තක ඉඳලා ඉතාම සංකීර්ණ මොලේ ශල්‍ය කර්මයක් දක්වා, එහෙම නැත්නම් වකුගඩු බද්ධ කිරීම, අක්ම බද්ධ කිරීමක් දක්වා නොමිලේ කරන රටක් තමයි ශ්‍රී ලංකාව. ඒක විශේෂයි. ඒ බර දරන්නේ මේ රට ජනතාව. ඒ වෙනුවෙන් අපි ස්තුතිවන්ත වෙන්න අවශ්‍ය සෑම කෙනෙකුටම. මොන අඩුපාඩු තිබුණත් ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සහ නිදහස් අධ්‍යාපනය අපේ රටේ දරුවන්ට, අපේ රටේ සියලුම තරාතිරම්වල ජනතාවට විශාල සේවයක් සපයන අංශ දෙකක්. ඒ අංශ දෙක ආරක්ෂා කරගෙන පෝෂණය කරන්නට මේ රටේ සෑම ආණ්ඩුවක්ම කටයුතු කරලා තිබෙනවා. අපේ ආණ්ඩුවත් ඉදිරි කාලෙදිත් මේ කටයුතු වඩාත් ශක්තිමත් කරන්නට අවශ්‍ය දායකත්වයේ මූල්‍යනේ සපයනවා කියන කාරණේ සිහිපත් කරමින් නිහඬ වෙනවා. බුදුමන බොහොම ස්තුතියි.
ගෞරවනීය ගරුව මාත්‍යතුමනි, ගරු චාල්ස් නිර්මලනාදන් මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 15ක් කාලයක්
තියෙනවා. නන්රි ප්‍රති සභානාර්ගලේ, இன்று மிக முக்கியமாக சுகாதார அமைச்சினுடைய இன்றைய விவாதத்தில் சுகாதார துறை விடயம் தொடர்பாக பேசுவதற்கு சந்தர்ப்பம் வழங்கியமைக்கு நன்றியை தெரிவித்துக் கொள்கிறேன். முதலில் கௌரவ அமைச்சர் அவர்களே, நீங்கள் ஒரு மிகவும் பொறுப்பான நேர்மையான அமைச்சராக இன்று வரை நான் பார்த்திருக்கிறேன். அந்த வகை இதற்குரிய சரியான தீர்வையும் நீங்கள் வழங்குவீர்கள் என்று நான் நம்புகிறேன். கௌரவ அமைச்சர் அவர்களே, திருமதி மரியராஜ் சிந்துஜா என்ற அந்த பட்டதாரி இளம் தாய் 27 வயது, தம்பனைக்குளம் மன்னார் மாவட்டத்தைச் சேர்ந்தவர். இவர் கடந்த ஜூலை மாதம் 9ஆம் தேதி மன்னார் மாவட்ட வைத்தியசாலையில் சத்திர சிகிச்சை மூலம் குழந்தை பெற்றுள்ளார். பிற்பாடு ஜூலை 11ஆம் தேதி அவர் வீடு திரும்பியுள்ளார். பின்னர் ஜூலை மாதம் 16ஆம் தேதி முருங்கன் வைத்தியசாலையில் அவருக்கு தையல் வெட்டுவதற்காக சென்று அங்கு தையலும் வெட்டியிருக்கின்றார். பிற்பாடு ஜூலை 27ஆம் தேதி அதிக இரத்தப்போக்கு காரணமாக முருங்கன் வைத்தியசாலையில் அவர் அனுமதிக்கப்பட்டிருக்கிறார். முருங்கன் வைத்தியசாலை அனுமதிக்கப்பட்ட சிந்துஜா 27ஆம் தேதி அதிக குருதி போக்கு காரணமாக மன்னார் மாவட்ட பொது வைத்தியசாலைக்கு மாற்றப்பட்டுள்ளார். மன்னார் மாவட்ட பொது வைத்தியசாலைக்கு 28ஆம் தேதி அதிகாலை 2:05 மணியளவில் அவர் ஓபிடியில் இருக்கின்ற வைத்தியர் அவரை பார்த்துவிட்டு மகப்பேறு வார்டுக்குரிய 6ஆம் வார்டுக்கு அவரை மாற்றம் செய்யப்படுகிறது. சிந்துயா 2:30 மணியளவில் 6ஆம் வார்டுக்கு அவர் மாற்றப்பட்ட போது அங்கு வைத்தியர் இருக்கவில்லை, 4 தாதியர்கள் மாத்திரமே இருந்தார்கள். அப்பொழுது தாதியர்கள் மூலமாக வைத்தியர் சாமலா என்ற அந்த வைத்தியருக்கு தொலைபேசி மூலம் இப்படியொரு நோயாளி அனுமதிக்கப்பட்டிருக்கிறார் என்று தெரிவித்த போது அந்த நோயாளியினுடைய சாதாரண பல்சை பார்த்துவிட்டு அவ சாதாரணமாகத்தான் இருக்கிறார் என்று தெரிவித்து அந்த வைத்திய 6ஆம் வார்டிற்கு அவ வரவில்லை. அதன் பிற்பாடு அந்த சிந்துஜா என்ற அந்த வயோ பட்டதாரி இளம் தாயை எந்த விதமான ஒரு வைத்திய பரிசோதனையும் செய்யாமல் கிட்டத்தட்ட 6-7 மணி வரை அவர்கள் அந்த சிந்துயாவை எந்த விதமான ஒரு வைத்தியமும் செய்யவில்லை. அப்படி இருக்கின்ற போது 6:45 மணியளவில் சிந்துயா என்ற அந்த இறந்த அந்த பெண்மணி தன்னுடைய கணவருக்கு தொலைபேசி அழைப்பை ஏற்படுத்தி, நான் இங்கு எந்தவித சிகிச்சையும் இல்லாமல் இருக்கிறேன் என்று கூறியிருக்கிறார். அவர் கூறுவதன் பிற்பாடு 7 மணிக்கு குழந்தை வைத்திய நிபுணர் வைத்தியர் கௌசல்யா அவர்கள் 6ஆம் வார்டிற்கு குழந்தை பிள்ளைகளை பார்க்க வந்தபோது சிந்தியாவினுடைய இரத்தப்போக்கு அதிகமாகி இரத்தம் நிலத்தில் சிந்தி மாவளில் சிந்தி அவர் காணப்பட்ட போது கௌசல்யா டாக்டர் அதன் பிற்பாடு வைத்தியருக்கும் பணிப்பாளருக்கும் தொலைபேசி அழைப்பை ஏற்படுத்தி இந்த நோயாளியை அவசரமாக ஐசியூக்கு மாற்றி சிகிச்சை அளிக்க வேண்டும் என்று கௌசல்யா டாக்டரும் இன்னும் 2 டாக்டரும் முயற்சி செய்திருக்கிறார்கள். ஆனால் துரதிருஷ்டவசமாக அந்த சிந்துயா என்ற அந்த பெண்மணி மரணம் அடைந்திருக்கிறார். இதில் கௌரவ அமைச்சர் அவர்களை இந்த 28ஆம் தேதி அதிகாலை 2
முப்பதுக்கு ஆறாம் வாட்டில் சேர்க்கப்பட்ட போது அங்கு ரெண்டு தாதியர்களும் ரெண்டு மிட்வைஃபும் இருந்திருக்கிறார்கள், வைத்தியர் இல்லை. வைத்தியருக்கு தொலைபேசி எடுத்த போது வைத்தியர் 7 மணி வரை வரவில்லை. அந்த பெண்மணிக்கு ஒரு முருங்கன் வைத்தியசாலையில் அனுமதிக்கப்பட்டு மேலதிக சிகிச்சைக்காக மன்னார் வைத்தியசாலைக்கு அனுப்பி வைக்கப்பட்ட அந்த பெண்மணியை 2 மணி முதல் காலை 7 மணி வரை எந்த விதமான ஒரு சிகிச்சையும் செய்யவில்லை என்பது மிகவும் கண்டனத்துக்குரிய விடயம். இது தொடர்பாக 28ஆம் தேதியின் பிற்பாடு பல்வேறு உறவினர்கள் மூலமாகவும் பல செய்திகள் மூலமாகவும் இந்த விடயம் நான் அறிந்து கௌரவ ஆளுநர் அவர்களுக்கு இந்த முறைப்பாட்டை நான் செய்திருந்தேன். மன்னார் வைத்தியசாலையில் சிந்துஜா என்ற பெண்மணி வைத்தியர்களின் கவனயீனம் காரணமாக இறந்ததாக பரவலான செய்திகள் இருக்கிறது, முறைப்பாடுகள் இருக்கிறது. ஆகவே இதை விசாரணை செய்யும்படி நான் கேட்டிருந்தேன். அவருக்கு வேற யார் ஆட்களும் முறைப்பாடு செய்திருப்பார்கள். அதன் பிரகாரம் கவர்னர் ஆளுநருடைய ஆலோசனைக்கு அமைவாக 3ஆம் தேதி 5 பேர் கொண்ட குழு அந்த விசாரணை செய்யும்படி 3ஆம் தேதி வடமாகாண சுகாதார அமைச்சினுடைய செயலாளர் எழுத்து மூலமாக தெரிவித்திருக்கிறார். எழுத்து மூலமாக தெரிவித்த அந்த விசாரணையினுடைய அறிக்கை நேற்று வந்திருக்கிறது. கௌரவ அமைச்சர் அவர்களே, நான் கூறி முடித்த பின்பு உங்களுடைய பதிலை கூறுங்கள். நான் இன்னும் இந்த விடயம் சம்பந்தமாக பல விடயங்கள் இருக்கிறது, கூறின பின்பு உங்களுடைய பதிலை கூறுங்கள். அந்த நேற்று அந்த அறிக்கை வந்திருக்கிறது. ஒரு வைத்தியசாலையில் ஒரு இளம் தாய் பட்டதாரி வைத்தியர்களுடைய கவனீனம் காரணமாக இறந்திருக்கிறார் என்ற செய்தி இருந்தது. ஆனால் நான் உங்களுக்கு தொலைபேசி எடுத்திருந்தேன். வளமையில் நீங்கள் என்னுடைய தொலைபேசிக்கு ஆன்சர் பண்ணுவீர்கள், அன்று பண்ணவில்லை. இது தொடர்பாக நான் உங்களை நேரில் சந்தித்து கூட 2 தினங்களுக்கு முன்பாக நான் முறைப்பாடு செய்திருந்தேன். ஆளுநர்களுக்கு தொலைபேசி தெரிவித்திருந்தேன். விசாரணை நேற்று முடிந்து ஆரம்ப கட்ட விசாரணையினுடைய அறிக்கை வந்திருக்கிறது. அந்த அறிக்கையில் தெளிவாக குறிப்பிடப்பட்டிருக்கிறது, அந்த வைத்தியசாலையில் இருந்த அந்த ஒரு வைத்தியர் சாமலா என்ற அந்த வைத்தியரும் 2 நர்ஸ்மாரும் 2 மிட்வைஃப்களும் தங்களுடைய கடமையை சரியாக செய்யவில்லை என்ற அந்த ரிப்போர்ட் வந்திருக்கிறது. ஒரு வைத்தியர்களுடைய வைத்தியசாலையில் நடைபெறுகின்ற ஒரு சில விடயங்கள் தொடர்பாக உடனடியாக எங்களுடைய கருத்துக்களை கூற முடியாது. ஒரு விசாரணை நடைபெற்றதன் பிற்பாடுதான் எங்களுடைய கருத்துக்களை கூற முடியும். அந்த வகையில் நேற்று அந்த அறிக்கை வந்திருக்கிறது. நான் உங்களிடம் நேரடியாக முறைப்பாடு செய்திருந்தேன், சரியான முறையில் இதற்குரிய விசாரணை நடைபெற வேண்டும் என்று. ஆனால் என்னுடைய கேள்வி, வைத்திய நிபுணர் குழந்தை வைத்திய நிபுணர் கௌசல்யா அவர்கள் 6ஆம் வாட்டுக்கு காலை 7 மணிக்கு வந்தபோது வைத்தியசாலை 6ஆம் வாட்டில் யாரும் இருக்கவில்லை, வைத்தியரும் இருக்கவில்லை, மிட்வைஃபும் இருக்கவில்லை, நர்ஸும் இருக்கவில்லை. ஆகவே மிகவும் ஒரு வைத்தியர்களுடைய கவனியின காரணமாக என்னை பொறுத்தவரையில் அந்த பெண்மணி கொலை செய்யப்பட்டிருக்கிறார் என்பதுதான் என்னுடைய கருத்தாக இருக்கிறது. நான் கௌரவ அமைச்சரவர்களை இந்த விடயம் தொடர்பாக மாகாண ஆளுநருடைய அதிகாரங்கள் ஆரம்ப கட்ட விசாரணை மட்டும்தான், அவரால் ஆரம்ப கட்ட விசாரணை செய்து அந்த விசாரணை அறிக்கையை மாகாண பணிப்பாளர் ஊடாக மத்திய அமைச்சுக்கு தான் அனுப்ப முடியும். என்னுடைய முதலாவது கேள்வி, இந்த 5 பேரையும் உடனடியாக பணியிடை நீக்கம் செய்து அவர்களுக்குரிய விசாரணையை முழுமை செய்து நீதிமன்றம் ஊடாக அவர்களுக்கு தண்டனை வழங்கப்பட வேண்டும் என்பது என்னுடைய முதலாவது கேள்வியாக இருக்கிறது. கௌரவ அமைச்சர் அவர்களை, நான் இது விடயம் தொடர்பாக இன்னும் 1-2 விடயங்களை சொல்கிறேன். கடந்த 10 நாட்களுக்கு முன்பாக பவுனியாவில் இருந்து கொழும்பு வந்தபோது ஒரு 40 மதிக்கத்தக்க ஒரு நபர் பேருந்துக்குள் பஸ்ஸுக்குள் சுவையினம் காரணமாக சிலாபம் வைத்தியசாலையில் அனுமதிக்கப்பட்டிருக்கிறார். சுவையினம் காரணமாக பஸ்ஸுக்குள் இருந்தபோது அனுமதிக்கப்பட்டிருக்கிறார். ஆனால் அந்த சிலாபம் வைத்தியசாலையில் அவருக்கு மூளைச்சாவு அடைந்துவிட்டதாக கொழும்பு வைத்தியசாலைக்கு மாற்றியிருக்கிறார்கள். அவர் நேற்று அதிகாலை கொழும்பு வைத்தியசாலையில் இறந்திருக்கிறார். ஆனால் சிலாபம் வைத்தியசாலையிலிருந்து அவர்கள் அனுப்பிய போது வாகன விபத்தின் மூலமாக இந்த நோயாளி அனுமதிக்கப்பட்டார் என்ற பதிவை செய்திருக்கிறார்கள். அவர் சுவையினம் காரணமாக அனுமதிக்கப்பட்டவரை வாகன விபத்தின் மூலமாக அனுமதிக்கப்பட்டார் என்று அவர்கள் எழுதி அனுப்பதன் காரணமாக நேற்று இறந்த அந்த 40 வயது மதிக்கத்தக்க செட்டிக்குள பிரதேசத்தைச் சேர்ந்த அந்த நபரை இன்று வரை அவர்களுடைய உடல் உறவினர்களும் கையளிக்கப்படவில்லை. நான் அதிகாலை கொழும்பு வைத்தியசாலையில் இருக்கிற அக்சிடென்ட் போட்டுக்கு சென்றுதான் வந்தன. அவர்கள் சிலாபத்திலிருந்து போலீஸ் வர வேண்டும், வந்த பிற்பாடுதான் விடுவிப்பதாக கூறுகிறார்கள். அங்கிருக்கிறவர்களுடைய பிழை இல்லை. அலாபத்தை சிலாபம் வைத்தியசாலையில் அவர்கள் எழுதி அனுப்பியது வந்து சுவையினம் காரணமாக வைத்தியசாலை அனுமதிக்கப்பட்டவரை விபத்தின் மூலமாக அனுமதிக்கப்பட்டார் என்று எழுதிய வசனத்துக்காக நேற்று முதல் உறவினர்கள் கொழும்பில் தங்கி அவர்களுடைய உடலை பெறுவதற்கு மிகவும் சிரமப்பட்டுக் கொண்டிருக்கிறார்கள். ஆகவே இது ஒரு விடயமாக நான் உங்களிடம் தெரியப்படுத்த விரும்புகிறேன். இதேபோல 2 வருடங்களுக்கு முன்பாக மன்னார் வைத்தியசாலையில் ஒரு பாடசாலை மாணவி பாடசாலை நேரத்தில் வைத்தியசாலையினுடைய ஓபிடி பிரிவுக்கு சென்று அங்கு வைத்தியம் பெறுவதற்காக சென்றிருக்கின்றார். அங்கு சென்ற போது அங்கு ஓபிடி வைத்தியசாலையில் இருந்த வைத்தியர் அந்த பாடசாலை மாணவியை மிகவும் தரக்குறைவாக பேசியும் அவர்களுடைய கிராமத்தை தரக்குறைவாக பேசியும் அந்த வைத்தியர் அந்த பாடசாலை மாணவியிடம் தெரிவித்திருக்கிறார். அந்த பாடசாலை மாணவியினுடைய தகப்பன் என்னிடம் முறையிட்டிருந்தார். நான் அந்த தகப்பனை நேரடியாக வைத்தியசாலைக்கு அழைத்து சென்று அப்போதிருந்த பணிப்பாளரிடம் இவருடைய முறைப்பாட்டை நான் தெரிவித்திருந்தேன். நான் ஏன் இந்த விடயங்களை கௌரவ அமைச்சர் கூறுகின்றேன் என்று சொன்னால் எல்லா வைத்தியர்களையும் நான் குறை கூறவில்லை. ஒரு சில வைத்தியர்கள் செய்கின்ற தவறினால் எல்லா வைத்தியர்களும் அதற்குரிய பழியை சுமக்க வேண்டிய கால சூழல் உருவாகி கொண்டிருக்கிறது. ஒரு விடயம். இரண்டாவது, வைத்தியத்துறையில் ஏதாவது தவறு நடந்திருந்தால் அதை வைத்தியர்களே மூடி மறைப்பதாக மக்களிடத்தில் ஒரு அச்ச உணர்வு இருக்கிறது. இது வந்து இந்த விசாரணை சிந்துயாவினுடைய மரணத்தின் மூலம் நடைபெறுகின்ற விசாரணையின் மூலமாக இந்த செயற்பாடுகள் எதிர்காலத்தில் நடைபெறாமல் இருக்க வேண்டும் என்பதுதான் என்னுடைய கருத்தாக இருக்கிறது. இந்த சந்தர்ப்பத்தில் நான் உங்களிடம் விநயமாக கேட்டுக்கொள்வது, இந்த சிந்துயாவினுடைய கொலைக்கு உரிய தண்டனை வழங்கப்பட வேண்டும். அந்த 5 பேரையும் உடனடியாக பணியிடை நீக்கம் செய்ய வேண்டும். அதேபோன்று அரசு வைத்தியசாலைகளில் பொதுவாக அங்கு ஒரு சிலர், நான் எல்லாரையும் கூறவில்லை, ஒரு சிலர் அது வைத்தியர்களாயிருக்கலாம் அல்லது தாதியர்களாயிருக்கலாம் அல்லது மிட்வைஃப்களாயிருக்கலாம் அல்லது சிற்றூரிகளாயிருக்கலாம், அவர்களுடைய வார்த்தை பிரயோகங்கள் அங்கு வைத்தியம் பெற செய்கின்ற நோயாளர்களுக்கு மிகவும் ஒரு ஆத்திரம் ஊட்டுகிற செயல்பாடாக இருக்கிறது. அவர்களுடைய வார்த்தை பிரயோகங்கள் மிகவும் தரக்குறைவற்றதாக இருக்கிறது. ஆகவே இதையும் நீங்கள் கவனத்தில் எடுக்க வேண்டும், அதற்குரிய வழிவகைகளை செய்ய வேண்டும். அடுத்ததாக வைத்தியத்துறையில் அரசு வைத்தியசாலைகளில் ஒரு ஒரு தவறின் மூலமாக ஏதோ ஒரு சம்பவம் நடந்தால் அதை முறைப்பாடு செய்வதற்கு ஒரு தனியான அலகொன்று உருவாக்கப்பட வேண்டும் கௌரவ அமைச்சர் அவர்களே. ஏனென்றால் நாங்கள் சென்று முறைப்பாடு செய்கின்ற போது அந்த வைத்திய பணிப்பாளரிடம்தான் நாங்கள் முறைப்பாடு செய்கின்றோம். அவர் பணிப்பாளரும் அங்கிருக்கின்ற வைத்தியர்களோ அங்கு பணிபுரிகின்ற ஊழியர்களோ தாதியர்களோ அவருடன் நெருங்கிய தொடர்பில் இருக்கிறார்கள். ஆகவே அந்த விசாரணை அந்த வைத்தியசாலையில் அப்படியே மழுங்கடிக்கப்படுகிறது. ஆகவே இந்த விடயங்கள் தொடர்பாக ஆளுநர் அவர்கள் ஆரம்ப கட்ட விசாரணையை முடித்திருக்கிறார். அதற்குரிய கொப்பி இன்றைக்கு உங்களுடைய அமைச்சருக்கு அனுப்பி வைக்கப்படும். ஆனால் ஆளுநருக்கு அதிகாரம் இல்லை, வைத்தியரை பணியிடம் நீக்கம் செய்வதற்கோ இடமாற்றம் செய்வதற்கோ அதிகாரம் ஆளுநருக்கு இல்லை. ஆகவே இந்த விடயங்கள் தொடர்பாக கௌரவ அமைச்சர் அவர்களே, நீங்கள் சரியான ஒரு முடிவு சொல்ல வேண்டும். அதே நேரத்தில் இன்னொரு விடயத்தை நான் கூற விரும்புகின்றேன். அன்று இந்த சம்பவம் நடந்ததன் பிற்பாடு எனக்கு முறைப்பாடு கிடைத்திருந்தது. நான் ஆளுநருக்கு தெரிவித்திருந்தேன், உங்களுக்கு தொலைபேசி எடுத்திருந்தேன், நீங்கள் வளமையில் என்னுடைய தொலைபேசிக்கு பதில் கூறுவீர்கள். அன்று ஏதோ ஒரு வேலைப்பழு காரணமாக ஆன்சர் பண்ணவில்லை. அந்த நேரத்தில் வைத்தியர் அர்ச்சுனா என்ற வைத்தியர் மன்னார் வைத்தியசாலைக்கு விஜயம் செய்திருக்கிறார். அவர் வந்து இரவு வந்து ஆரம்பாட்டுக்குள் போனது அல்ல வைத்தியர்களுடன் முரண்பட்டது விடியம் தொடர்பாக அவர் அப்படி நடந்ததை நான் ஏற்றுக்கொள்ளவில்லை. ஆனால் மன்னாரில் இப்படி ஒரு சம்பவம் நடந்ததாக அவர் வந்து அவர் கேட்டதுக்கு அமைவாக அவர் வைத்தியர்களுக்கு இடையூறு விளைவித்தார்கள் என்ற இதுக்கு அமைவாக அவர் 7 நாள் சிறைச்சாலையில் இருந்திருக்கிறார். மன்னார் மக்களை பொறுத்தவரையில் அவர் சரியோ புலி அவர் வந்து உள் சென்றது அந்த நேரம் சரியோ புலையோ, ஆனால் எங்களுக்காக அவர் வந்து 7 நாள் சிறையில் இருந்திருக்கிறார் என்ற இதற்கு மன்னார் மக்கள் நேற்று அவரை பிணையில் விடுதலை செய்த போது தங்களுடைய நன்றியை தெரிவித்திருக்கிறார்கள். என்னுடைய கருத்தும் அதாகத்தான் இருக்கிறது. அவர் அந்த நேரத்தில் அந்த வைத்தியசாலைக்குள் வந்து உள் சென்றது வைத்தியர் அந்த இரவு நேரத்தில் உள் சென்றதை நான் சரியென இங்கே கருத்து முன்வைக்கவில்லை. ஆனால் ஒரு வைத்தியராக வந்து அவர் தன்னுடைய அவர் அந்த சம்பவம் தொடர்பாக நான் நியாயப்படுத்தேன். ஆனால் இந்த விடயத்திற்காக அவர் வந்து 7 நாள் சிறையில் இருந்திருக்கிறார் ஒரு வைத்தியர். ஆகவே மன்னாருடைய இந்த விடயம் தொடர்பாகவும் நான் அவருக்கு நன்றியை கூறிக்கொள்வதோடு இந்த நேரத்தில் உங்களுடைய நடவடிக்கை என்பது மிகவும் முக்கியமான விடயமாக இருக்க வேண்டும் என்று நான் இந்த சபையின் ஊடாக உங்களை
கேட்டுக்கொள்கிறேன். நன்றி.
ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා ඉදිරිපත් කළ කාරණේට අපි විශේෂ අවධානය යොමු කළ කටයුතු කරනවා. අවසන් වාර්තාව මම දැක්කේ නැහැ තාම ඇත්තටම. හැබැයි මේ සම්බන්ධයෙන් කිසියම් අතපසුවීමක් වෙලා තිබුණා නම් ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන් අපි විනය ක්‍රියා මාර්ග ගන්න කටයුතු කරනවා. මම කතාවේදීත් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ රෝගීන්ගේ ආරක්ෂාව පිළිබඳව අපි මීට වඩා සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. ඒ නිසා තමයි අපි මේ බිල් එකකුත් ඉදිරිපත් කරන්න ලැහැස්ති වෙලා තියෙන්නේ. පනතක් ඉදිරිපත් කරන රෝගීන්ගේ ආරක්ෂාව පිළිබඳව යම් මේ අතපසුවීම් වෙන බව පේන්න තිබෙනවා. ඉතින් ඒක අපි අවම කර ගන්නට හෝ නැති කරන්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග අපි ගන්න ඔබතුමා ඉදිරිපත් කරපු කරුණු පිළිබඳ විශේෂ අවධානය යොමු කළ කටයුතු කරනවා කියලා මම සඳහන් කරනවා.
බොහොම ස්තුතියි ඔබතුමාට. ඊළඟට ගරු වෛද්‍ය සීතාරම්පොළ මැතිණිය ඔබතුමිට මිනිත්තු 25ක් කාලයක්
තියෙනවා. නියෝජ්‍ය කතානායකතුමනි, අද දවසේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව ඉතා වැදගත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන මොහොතේ මේ විවාදයට සහභාගී වීමට අවශ්‍ය කාලය ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ අමාත්‍යතුමාගේ දීර්ඝ විස්තරයත් එක්ක මේ කෙටුම්පත් දෙක පිළිබඳ සභාවට මන අවබෝධයක් ලැබුණා. මේ කෙටුම්පත් දෙකම වෛද්‍ය ආඥා පනතේ සංශෝධනයන්ට එක් වෙන්නේ එකම අරමුණක් වෙනුවෙන්, ඒ කියන්නේ මානව සම්පත ප්‍රවර්ධනය කිරීම, මානව සම්පතේ ගුණාත්මක අගය වැඩි කිරීම, වෛද්‍ය ශාස්ත්‍රය තුළ තියෙන මානව සම්පත ලෝකයට සමගාමීව ජාත්‍යන්තර වෛද්‍ය ප්‍රමිතීන්ට සමගාමීව දියුණු කිරීමේ අරමුණ ඇතිව තමා මේ කෙටුම්පත් දෙක ඉදිරිපත් වෙන්නේ. මේ කෙටුම්පත් දෙක ඉදිරිපත් කිරීමට ගත වූ කාලය වසරක පමණ කාලයක් තිස්සේ සිදු වූ සාකච්ඡා මත පදනම් වෙනවා. ඒ පිළිබඳව ඇති වූ විවිධ මතිමතාන්තර සියල්ල සමතයකට පත් කර ගනිමින් මේ කෙටුම්පත් දෙක අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්නේ ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය විතරක් නෙමෙයි, ලෝකයේ ජාත්‍යන්තර සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය වෙන ඒ ප්‍රමිතීන් හා නිර්ණායකයන් හා සමගාමීව යන්නට පුළුවන් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට අවශ්‍ය වෙන තීන්දුව තීරණ දෙකක් විදිහටයි. මේ කෙටුම්පත් දෙක සකස් කිරීමේදී කැබිනට් මණ්ඩලයේ ඒ කටයුතු කරපු හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමා වගේම වර්තමාන සෞඛ්‍ය අමාත්‍යතුමා, කැබිනට් මණ්ඩලය, නීති කෙටුම්පත් අංශය, නීතිපති දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා, සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ඇතුළු සියලුම නිලධාරීන් සහ නීති අංශය, ඒ වගේම විශේෂ කමිටුවක් විදිහට කටයුතු කරපු අග්‍රාමාත්‍ය ලේකම්තුමා අනුරු දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතුණු මේ කමිටුවේ දායකත්වය අපිට මේ මොහොතේ අමතක කරන්නට බෑ. ඔවුන්ට අවංක ස්තුතිය පිරිනමනවා. ඒ වගේම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිතුමාට විශේෂ ස්තුතියක් පිරිනමනවා. මේ පිළිබඳව නිරන්තරයෙන් සොයා බලමින් ඒ අවශ්‍ය කටයුතු වලට දායකත්වය ලබා දෙමින් කරුණුකාරණා ඉදිරිපත් කරමින් අපට දක්වපු සහයෝගය පිළිබඳව මේ කෙටුම්පත් දෙකම සභාගත වීම හා ඒ අනුමත වීමත් සමගම ශාස්ත්‍රය තුල ඇතිවෙන්නේ අපේ මානව සම්පත අපට කළමනාකරණය කරන්නට ඇතිවන පහසුකම සහ ඒ කළමනාකරණය කිරීම ලෝකයේ පිළිගත් ක්‍රමවේදයකට අනුගත වීමයි. මේ පළවෙනි කෙටුම්පත අනුව අපි ආරාධනා කරනවා ලෝකයේ විසිරී සිටින ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ට ඔවුන්ගේ අධ්‍යාපනය මේ රටින් පිටත ඔවුන්ගේ මූලික උපාධිය පශ්චාත් උපාධිය ලබාගෙන තිබුණත් ඔවුන්ට ලංකාවේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමේදී යම් ගැටලු සහගත තත්ත්වයක් මීට පෙර තිබුණා නම් ඔවුන්ට తాවකාලික ලියාපදිංචි ලබා ගැනීම එතනින් එහාට ස්ථීර ලියාපදිංචි දක්වා යන ගමන් මාර්ගයේ යම්කිසි බාධාවක් තිබුණා නම් ඒ බාධාව එතනින් ඉවත් කරගෙන වෛද්‍ය සභාවට නව මම්පෙතක් විවුර කළ දෙනවා මේ කනත් කෙනුම් පතත් එක්ක ඔවුන්ට නීතිමය සුරක්ෂිතභාවයක් හා නීතිමය ප්‍රතිපාදනයක් ලබා දෙනවා ඒ ඔවුන්ට ලංකාවට තමුන්ගේ මව් රටට නැවත සේවය ලබා දීමට ඇති අවස්ථාවට මා හිතනවා ලෝකයේම මේ වෙලාවේ අපේ වෛද්‍යවරුන් දිහා බලාගෙන ඉන්න මොහොත මේ දෙන ලද මොහොතක යුරෝපයේ රෝහලකට ගියොත් පවතින සායන ඒ සායන වලට සහභාගී වුණත් ඔබට දකින්නට පුළුවන් හයක් තිබුණොත් සායන හයෙන් හයක්ම දුමුරු සම ඇති වෛද්‍යවරුන් තමයි ප්‍රතිකාරම කරන්නේ එහෙම නැත්නම් අපේ රටෙන් ඉන්දියාව වැනි අපිට ආසන්න අනික් රටවල් වලින් සහ සුදුසුකම් සම්පූර්ණ කරපු වෛද්‍යවරු තමයි ඒ සායන වල ප්‍රතිකාරම කරන්නේ ඒ කියන්නේ ලෝකයේ මේ කොවිඩ් වසංගතයට සමගාමීව ඊට පෙර ගොඩනැගුණු අනිකුත් බාධකත් එක්ක මානව සම්පත තමුන්ට අහිමි වීමේ අඩුපාඩුව පුරවගන්නේ බොහෝ වෙලාවට අපේ වගේ රටවල් වල සුදුසුකම් සම්පූර්ණ කරන වෛද්‍යවරුන්ගෙන් සැමට සෞඛ්‍ය සේවය ලබා දෙන්න යුනිවර්සල් හෙල්ත් කවරේජ් කියන ඒ WHO ආයතනයේ ඒ ඉලක්කයන් කරා යන්න ලෝකයේ උත්සාහ කරන මොහොතේදී සැමට තමුන්ගේ අතේ තියෙන මුදලට සීමා නොවී සුරක්ෂිත සෞඛ්‍ය සේවාවක් ලබා දෙන්නට රටවල් ලබා දෙන්නට තමුන්ගේ ජනතාවට රටවල් උත්සාහ කරන මොහොතේදී ආර්ථිකමය අපහසුතා නිසා අපි වෙනි රටවල් ඒට පීඩා විඳින මොහොතක දියුණුවේ සම්බන්ධ රටවල් මානව සම්පත අතින් හිග වෙලා පීඩා විඳිනවා ඒ නිසා අපිට වගේම ඔවුන්ටත් ඒ ගැටලුව ඒ ආකාරයෙන් මැති වෙනවා අපි මානව සම්පත අතින් යම් තාක් දුරට සාර්ථක තත්වයක හිටියත් ඔවුන් ඒ අතින් ඉතාමත් දුර්වල තත්වයක ඉන්න නිසා තමයි ඔවුන්ට ලෝකයේ අනිකුත් වෛද්‍යවරුන්ට ආරාධනා කරන්නට තමුන්ගේ දොරගුළු යුර කරන්නට සිද්ධ වෙලා තියෙන්නේ ඒ වෛද්‍ය සේවය සුරක්ෂිත කරන්නට ඔවුන්ගේ ජනතාවට ආරක්ෂිත වෛද්‍ය සේවයක් ලබා දෙන්න එහෙම හිතනකොට අපිටත් පුළුවන් වෙන්නට ඕනේ මේ වර්තමානයේ ඇති වෙලා තියෙන අඩුපාඩු යම් තාක් දුරට සංසිඳවා ගන්නට වෛද්‍ය සේවයේ ලෝකයේ පුරා විසිරී සිටින අපේ ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් ඔවුන් ඉගෙනගත් රට අනුව තීරණය නොකර ඔවුන්ට අවස්ථාව ලබා දෙන්නට ලංකාවට නැවිත පැමිණලා ඔවුන්ගේ සේවාව ලබා දෙන්නට මේ තියෙන අඩුපාඩුකම් සම්පූර්ණ කරගන්නට යම්කිසි උදායකත්වයක් ලබා දෙන්නට ලෝකයේම පිළිගත් අධ්‍යාපන ක්‍රමයක් සතුණු ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ට ලෝකය තමුන්ගේ දෑත දිගු කරනකොටම එවැනි උසස් අධ්‍යාපන තත්ත්වයක්ම පවතින අනිකුත් රටවල් වල අධ්‍යාපන ලැබපු ඒ වෛද්‍යවරුන්ට අපිට ආරාධනා කරන්න අවස්ථාව ලැබෙනවා සහ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඉතා සරල ලෙස ඔවුන්ගේ අවශ්‍යතාව ඉෂ්ට කරගන්න සියලු නිර්ණායකයන් සම්පූර්ණ කරපු වෛද්‍යවරුන්ට අපේ වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගැනීමට මේ කෙටුම්පතත් සමග නීතිමය සම්පාදනයන් සකස් වෙනවා මයිදනෝ ඒක හොඳ තත්ත්වයක් ලෝකයේ මේ පසුගිය වකවානුව තුළ පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව මේ සභාවෙත් සිසුදු ભેදයකින් නොර රට පුරා ඉන්න බොහෝ මේ සේවාව පිළිබඳ උනන්දු දක්වන පිරිස් අවධානය යොමු කරපු කාරණාවක් තමයි මේ රටින් පිට වෙලා ගිය බොහෝ පවුල්වල දරුවන් වෛද්‍ය අධ්‍යාපනය හදාරලා ලංකාවේ නැවත තමුන්ගේ සේවය ලබා දෙන්න ඕනකම තියන අය ඉන්නවා. මොකද විවිධ හේතු කාරණා නිසා රටින් වෛද්‍යවරුන් පිටවීමේ තත්ත්වයක් ඇති වෙන්නටත් පුළුවන්. ඒ වගේම තමන්ගේ පුද්ගලික කරුණු කාරණා මත පදනම් කරගෙන හෝ තමුන්ගේ මතවාදයේ වෙනස් නිසා නැවත මේ රටට ඇවිල්ලා සේවය කරන්න කැමති තීරණය කරන වෛද්‍යවරුනුත් ලෝකේ පුරා විසිරී ඉන්නට පුළුවන්. වෙනත් රටවල් අපේ වර්තමානයේ අපේ පුහුණුව ලබන වෛද්‍යවරුන්ට ආරාධනා කරන අතර අපිට ඒ විදේශගත වෙලා හිටපු සමහර විට විදේශගතව පූර්ණ අධ්‍යාපනය ලැබපු නමුත් ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ට අපිට මේ අවස්ථාව ලබා දීමට ලැබීම මම හිතන්නේ යම් කිසි උත්සාහනයක් ලැබෙනවා අපිට මේ අවස්ථාවේ තියෙන වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය ශාස්ත්‍රයේ තියෙන මානව සම්පතේ ඌනත්වය සම්පූර්ණ කරගන්න වෛද්‍යරා ඊට අමතරව පියවර කීපයක් ගන්නට සිද්ධ වෙනවා අපිට මේ ලටේ සිටින වෛද්‍යවරුන් විශේෂඥ වෛද්‍යවරුන් පිළිබඳ අමාත්‍යතුමා සඳහන් කළ ආකාරයට ඔවුන් රඳවා ගන්නට ඔවුන්ට යහපත් වූ වාතාවරණයක් සකස් කරලා දෙන්නට රට තුල සේවය කිරීමට මා විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා චන්න ජයසුමන මන්ත්‍රීතුමා ඇතුළු ඒ වෛද්‍ය කෝකස් එක නැත්තම් පාර්ලිමේන්තුව තුළ තියෙන ඒ සාකච්ඡාව තුළදී වෘත්තීය සමිතිය ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය ඔවුන්ගේ අදහස් දැක්වුවා අපි ඒ අදහස් පිළිබඳව කටයුතු කරමින් සිටිනවා මම හිතනවා ඒ කටයුතු වලට සමගාමීව මෙයත් ධනාත්මක කරුණක් බවට පත්වේවි රට තුල තියෙන මානව සම්පත සෞඛ්‍ය ශාස්ත්‍රයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ හිගයම් තර්මකට පියව ගන්නට ඒක කෙටුම් පතක් පිළිබඳව අපි කතා කළා වගේ මම හිතන්නේ අනෙක් කෙටුම් පතත් ලෝකයේ ජාත්‍යන්තර වෛද්‍ය අධ්‍යාපනයට සමගාමීව අපි අපේ ප්‍රමිතීන් අපේ නිර්ණායකයන් අපේ ක්‍රමවේදයන් සකස් කරගන්නට ගන්න උත්සාහයක් ලෙසයි මම දකින්නේ. ඔබ දන්නවා අපේ රටේ දරුවන් සියලු දෙනාටම අපේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල තුර වෛද්‍ය අධ්‍යාපනය ලබන්නට නොහැකි වීම නිසා ඔවුන් සුදුසුකම් සම්පූර්ණ කරලා විශ්වවිද්‍යාලගත වෙන්නට අවස්ථාව තිබුණත් අපිට සීමිත පහසුකම් නිසා ඇතැම් විට ඔවුන්ට ඒ අවස්ථාව නොලැබෙනවා. ඒ වගේම තමයි ඒ මූලික සුදුසුකම් සපුරපු තවත් දරුවෝ රාශියක් විදේශගත වෙනවා අධ්‍යාපනය සඳහා. මෙතුවක්කල් ඒ විශ්වවිද්‍යාල විසින් ස්වයං කැමැත්තෙන් ඔවුන් අයදුම් කළ යුතුයි ඔවුන්ගේ විශ්වවිද්‍යාලවල තමුන්ගේ උපාධිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පිළිගන්නට අවශ්‍ය කටයුතු සකස් කරගන්නට. නමුත් ඔබ දන්නවා ලෝකයේ ඉතා ඉහළ ශ්‍රේණිගත කිරීම්වල ඉන්න විශ්වවිද්‍යාල ඔවුන්ට එවැනි අභිලාෂයක් නැහැ ලංකාව තුළ වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙන්නට ඕනේ කියන එක. මොකද ඔවුන්ට ඔවුන්ගේ නිර්ණායකයන් අනුව ඔවුන් ලෝකයේ ඉහළම ශ්‍රේණිගත කිරීම්වල ඉන්න විශ්වවිද්‍යාල. ඉතින් මේ කෙටුම් පතත් සමග අපි ලබා දෙන අවස්ථාව තමයි අපේ රටේ විශ්වවිද්‍යාලවල ශ්‍රේණිගත කිරීම බැලුවොත් මා හිතනවා ඉතා හොඳ තත්ත්වයක දැන් කොළඹ විශ්වවිද්‍යාලයේ පළවෙනි 10 ඇතුළට ඇතුළත් වෙලා තියෙනවා. මා හිතන්නේ සතුටුදායක තත්ත්වයක්. ඉතින් ඒකින් අදහස් කරන්නේ ඉතුරු විශ්වවිද්‍යාල සියල්ලම අපි ඊට එහා තියෙන ශ්‍රේණිගත කිරීම වල ඉන්නේ. එහෙනම් අපිට පුළුවන්කම තියෙනට ඕනේ ලෝකයේ ශ්‍රේණිගත කිරීම වල පළවෙනි 1000ට අඩංගු වන විශ්වවිද්‍යාලවල ඒ විශ්වවිද්‍යාල උපාධිය වෛද්‍ය උපාධිය නිර්ණායකයන් අපට සමගාමී කරගන්නට. මේ කැටුම්පතත් සමග රටේ අමාත්‍යවරයාට බලතල ලැබෙනවා ලෝකයේ ශ්‍රේණිගත කිරීම තමුන්ගේ බලතල අනුව යෝජනයට අරගෙන ශ්‍රේණිගත කිරීම මත පදනම් වෙලා අපිට ඔවුන්ගේ උපාධිය ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව තුළ සහ ලංකාව තුළ ඔවුන්ට සේවය කිරීමට අවශ්‍ය වෙන ඒ පිළිගැනීම ලබා දීමට අවශ්‍ය කටයුතු සිද්ධ කරන්නට මේ කෙටුම්පතෙන් එහි මූලික අවශ්‍යතාවයන් මූලික පදනම වැටෙනවා. මම හිතන්නේ ඒ ඉතා හොඳ තත්ත්වයක්. අපි ලෝකයේ අනික් අධ්‍යාපන ආයතන වෛද්‍ය පීඨ සහ වෛද්‍ය විශ්වවිද්‍යාල වලට අපේ වෛද්‍යවරුන් පශ්චාත් උපාධිය සඳහා පිටත් කරලා යවනවා. නමුත් බොහෝ වෙලාවට ඒ විශ්වවිද්‍යාලවල උපාධිය අපි කියන්නේ අපි පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැහැ කියන හේතුව තමයි ඔවුන්ස්ව කැමැත්තෙන් අයදුම් කරලා නැති එක. නමුත් ඒක මං හිතන්නේ ලෝකයේ අධ්‍යාපන ක්‍රමයන් ලෝකයේ නිර්ණායකයන් එක්ක බලනකොට අපි යම් පසුගාමී තත්වයක පත්වෙච්ච තරක් කියලා මං හිතනවා. ඒ පසුගාමීත්වය නිවැරදි කර ගැනීමට දායක වූ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. මේ සියලු කටයුතු වලදී ඒ වගේම අපිට අමතක කරන්නට බෑ අපි ස්තුතිවන්ත වුණා සියලුම රජයේ නියෝජනය කරන සියලුම ආයතන වලට සහ වෛද්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලු දෙනාට. ඒ වගේම තමයි මයන්ත දිසානායක මන්ත්‍රීතුමා සහ රාජිත සේනාරත්න මන්ත්‍රීතුමා කියන දෙපළටත් මා ස්තුතිවන්ත වෙනවා. ඊයේ දිනේදී ඔවුන්ගේ අදහස් සහ ඔවුන්ගේ යෝජනා එකතු කරලා මේ පනත්කතුම් පත සියලු දෙනාගේ ආශිර්වාදය ඇතුව මේ සම්මත වීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කළ තියෙන ආංශිකාරක සභාව තුළදී මම හිතනවා මේන් තේරුම් ගන්නට ඕනේ මේ කාරණා මේ පවතින රජයට හෝ පවතින අමාත්‍යවරයාට රාජ්‍ය අමාත්‍යවරයාට හෝ ලේකම්වරයාට ලඟු වෙන කටයුත්තක් නොව මේ මොහොතේ වෛද්‍ය සභාවින සභාපතිතුමාට ලඟු වෙන කටයුත්තක් නොව අනාගතයේදී පවතින ඕනෑම රජයකට හෝ ඕනෑම වෛද්‍ය සභා සභාපතිවරයෙකුට ක්‍රියාත්මක වෙන අවස්ථාවකදී රටේ ලෝකයට සමගාමීව ඇති කරන්නට පුළුවන් වෛද්‍ය ශිෂ්‍යයන්ගේ උපාධි පිළිගැනීමට අවශ්‍ය වෙන පසුබිම සකස් කරනවා. ඒ විතරක් නෙමෙයි අවශ්‍ය නිර්ණායකයන් ලෝකයේ පිළිගත් අනික් රටවල් පිළිගන්න ආකාරය වූ ඉතාමත් විශිෂ්ට තත්වයකට පත් කරගන්නවා සහ සියලු දෙනාට සාධාරණ තත්වයකට පත් කරගන්නවා කියන එක. එනිසා මා ඉතා අගය කරනවා මේ සඳහා සහයෝගය දීපු සියලු දෙනාගේ මේ සහභාගිත්වය හා දායකත්වය. ඒ වගේ මේ අවබෝධතාවය මෙවැනි විශේෂ පනත් සම්මත කිරීමේදී ඔබතුමාලා සියලු දෙනා දක්වන සහයෝගයටත්. ඒ පනත් එක් ගැන එහෙම කතා කරනකොට මා හිතනවා මේ අවස්ථාව මම කරගන්න ඕනේ අමාත්‍යතුමා විශේෂයෙන් සඳහන් කළා මේ වගේ අවස්ථාවක මේ රටේ ඉහළ තත්ත්වයකට පත් වෙන ඩෙංගු රෝගීන් මර්ධනය කිරීම සඳහා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මර්ධනය කිරීම සඳහා දායක වන පිරිසට එතුමාගේ විශේෂ ස්තුතිය. මා හිතනවා ඒට උණ පූර්ණයක් එක් කරමින් මා මතක් කරනවා සියලුම පළාත් සභාවල ආණ්ඩුකාරවලුන් ප්‍රධාන ලේකම්වරුන්, සෞඛ්‍ය ලේකම්වරුන් සහ සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්, අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා, සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ඇතුළු ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂතුමා ඇතුළු සියලු දෙනාට දක්වන සහයෝගය, විශේෂයෙන් මේ මොහොත වෙනකොට ඇසළ පෙරහැර, සමන් දේවාලයේ පෙරහැර වැනි ජාතික කටයුතු ඉෂ්ට සිද්ධ වෙන මොහොතක ඒ පළාත්වලට විශාල ජනකායක් එක්කාසු වෙනවා. නමුත් පෙරවසරවලට වඩා ඉතා පෙර සූදානමකින් ඒ සඳහා කැපවීමකින්, ඒ සඳහා විශිෂ්ටදායකත්වයක් දක්වමින් වෙන්දා දැක්වාටත් වඩා උනන්දුවකින් ඒ සඳහා විශේෂ යෝජනා සම්මත කරගෙන, විශේෂ වැඩකටයුතු යෝජනා කරගෙන, වැඩකටයුතු ක්‍රියාත්මක කරමින් ඒ උන් සියලු දෙනා දක්වන සහයෝගයට ඉහළ තනතුරේ සිට පහළ තනතුර දක්වාම එයට සහභාගී වන සියලු දෙනාට ජාතියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේත් ප්‍රණාමය සහ ස්තුතිය පිරිනමනවා. මා හිතන්නේ ජාතික අවශ්‍යතාවයන් වලදී අපි සියලු දෙනා එක්ව කටයුතු කිරීමට අවශ්‍ය වෙන බව අමුතුවෙන් උගන්වන්න ඕනේ නැති ජාතියක් රටක් හැටියට ඒ පිළිබඳව මේ දක්වන දායකත්වය ඉදිරියේදී මේ වසරේදී විතරක් නෙමෙයි පවතින රජයන් කුමන රජයක් යටතේ හෝ ඩෙංගු රෝගීන්ගේ මරණ සංඛ්‍යාව බිඳුව දක්වා ගෙන යන්නට සියලු දෙනාට එක්ව කටයුතු කරන්නට හැකියාව ලැබුණොත් මා හිතන්නේ මේ ආසියාවේ රටක් විදියට අපිට දක්වන්න පුළුවන් ලොකු ජයග්‍රහණයක් කියලා. මා හිතනවා ඒ තිබෙන නායකත්වය අමාත්‍ය ධූරය, රාජ්‍ය අමාත්‍ය ධූරය වෙනස් වුණත් මා හිතනවා ලේකම්තුමාගේ ඉඳලා අනිකුත් නිලධාරීන්ට පුළුවන් වෙයි ඒ පවතින බලයට පත් වෙන ඕනෑම අමාත්‍යවරයෙක් එක්ක හෝ මේ කටයුතු ඉෂ්ට සිද්ධ කරන්න ඉදිරි වසරවලදී අවුරුදු 4ක් 5ක් ඇතුළත හෝ අපිට ඒ තත්ත්වයට ළඟා වෙන්නට පුළුවන් වුණොත් මේ සියලු දෙනා දක්වන ඒ දක්වන උනන්දුව ඒ වගේ මහන්සියට ප්‍රතිඵලයක් අපිට ලබා දෙන්න පුළුවන් වෙයි. ඒ පිළිබඳවත් මතක් කරමින් මේ කෙටුම්පත් දෙක ඉතාමත් වැදගත් සංස්ථානයක් සලකුණු කරන බවටත්, මේ සංශෝධනයන් මත වෛද්‍ය අධ්‍යාපනය වගේම වෛද්‍ය සේවයේ උන්නතියට හේතු වෙනවා. ඒ මානව සම්පතේ වර්ධනයට, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දුන මානව සම්පතේ ප්‍රවර්ධනයට හැරවුම් ලක්ෂයක් වෙන බව සඳහන් කරමින් මා නිහඬ වෙනවා. ස්තුතියි.